දෙදාස් විසිහය ජුනි 13 උදෑසන මොරලි ඕම් ශාන්ති බාප්දාදා මදුපල් සාරය සුමිහිරි දරුවනි මුළු ලෝකයේම දැවෙන පාපගින්න නිවා දමන්නට සහ සියලු දෙනාව සිසිල් කිරීමට පරම පියා පැමිණ සිටි ඥාන වර්ෂාව ඔබව සිසිල් කරවයි. ප්‍රශ්නය, මුළු ලෝයෙහිම ඇවිදින්නේ කුමන ගින්නද? පිළිතුර, රාගේ පාපය මුළු ලෝම පුළුස්සා දමනවා. රාග ගින්නේ දැවීම නිසා සියලු දෙනාම අවලස්සන වී ඇත. පරම පියා ඥාන වර්ෂාවෙන් ඔවුන්ව සිසිල් කරනවා. පොළව වැස්සෙන් සිසිල්වන සේම ඥාන වර්ෂාවෙන් ඔබ උපත් 21කට සිසිල්වන අතර කිසිම ආකාරයක ගින්නක් ඉතිරවන්නේ නැත. පදාර්ථ පවා සතු ප්‍රදාන වන අතර කිසිවෙටක උෂ්ණයක් අත්විඳින්නේ නැත. ඕම් ශාන්ති. ඔය අධ්‍යාත්මික දරුවන් අසුන්ගෙන සිටින්නේ කාගේ ස්මරණයේද? ඔබ නියත වශයෙන්ම අසුන්ගෙන සිටින්නේ ඔබගේ අධ්‍යාත්මික පියාව සිහි කරමින්. ජීවවන අප අසුන්ගෙන සිටින්නේ අපගේ පරම පියා පරමාත්ම ජීවයේ සිහි කරමින්. එමගින් අපගේ අධ්‍යාත්මික පියාට පැමිණ අපව නැවුම් කර අපව සිසිල් කිරීමට හැක. මන්ද අපරාග චිතකය මත අසුන් ගැනීම නිසා භාරතය දැවී විනාශ වෙමින් තිබේ. මිනිසුන් ගායනා කරන්නේ පැමිණ ගින්න නිවා දමන්න. ගින්න සෑදී ඇත්තේ කුමකින්ද? රාගචිතකේ. ගින්න බොහෝ සැරව විට මිනිසුන්ින් මියයයි. භාරතය මුළුමනින්ම රාග චිතකයේ ගින්නෙන් දැවි ගොස් ඇත. මේ නිසයි ඔවුන් පරම පියා සිහි කරමින් ඔහුට පැමිණෙන එය සිසිල් කර දෙන මෙන් කනලව් කරන්නේ. වර්ෂාව ඇති විට සිසිලස තිබේ. මහ පොළව සිසිල් වෙයි. මෙය ඥාන වර්ෂාවයි. ඔහු පැමිණ ඔබව සිසිල් කරවන්නේ එක්වරක් පමණයි. ඔහු ඔබට බොහෝ සේ ලබා දෙන නිසා බොහෝ දේ ලබා දෙන නිසා ස්වර්ණමය යුගයේ කිසිම දෙයකට තණ්හාවක් නොමැත. ඔබට මෙම අභිලාෂයේ කල්ප භාගයක් තිබී ඇත. බාබා ඇවිත් අපිව සිසිල් කරන්න. පාරිශුද්ධ කරුපියාණනි ඇවිත් අපිට නිවීම ලබා දෙන්න. ඥාන වර්ෂාවෙන් භාරතය එනම් මුළු ලෝකයේම සිසිලස ලබයි. ඔබ දෙව්ලොව අධිපතියන් වෙයි. පුද්ගලයෙක් මියගිය විට ඔවුන් කියන්නේ ඔහු දෙව්ලොව ගිය බවයි. එසේ කීමෙන් ඔවුන් කරන්නේ තම මුව මිහිරි කරගන්න එක පමණයි. දෙව්ලොව දැන් ස්ථාපිත වන බව ඔබ දන්නවා. බාබා දැන් ඇවිත් ඔහු ඔබ මත ඥාන වර්ෂාව වසනවා. මෙම සිසිලසේ බලපෑම උපත් 21කට පවතී. එෙහිදී වර්ෂාවට හෝ වෙනත් කිසිම දෙයකට ආශාවක් නැත. එහි එය නිරන්තර වසන්තයයි. එහි කිසිම ආකාරයක දුකක් නොමැත. සූර්යා පවා සතු ප්‍රදාන් වේ. ඒ කිසිදා අධික ලෙස උණුසුම් වන්නේ නැත. ඔබ මුළු ලෝකයේම පාලකයන් වේ. දැන් ඔබ වහලුණ්‍ය. මිනිසුන් ගායනා කරන්නේ මා ඔබගේ වහලාය. මා ඔබගේ වහලාය. ඔවුන් පරම පියාව සිහි කරයි. පරම පියා පවසන්නේ මා දැන් ඔබට සේවය කිරීමට ඔබගේ සේවකයා ලෙස පැමිණ සිටි. මා ඔය දරුවන්ට සේවය කරනවා. මා විදෙස් අපවිත්‍ර ලෝකයේ අපවිත්‍ර සිරුරකට ඇතුළු වෙනවා. අපවිත්‍ර ලෝකයේ එකදු පිවිතුරු කෙනෙක්වත් සිටිය නොහැක. ස්වර්ණමය යුගය පිවිතුරු බව හැඳින්වෙන අතර සියලු දෙනාම දූෂිත බැවින් කලියුගයේ අපවිත්‍ර ලෙස හැඳින්වේ. මෙම ඥානය වටහා ගන්නේ භාරතයේ මිනිසුන් පමණයි. මෙම ඥානයට සවන් දෙන්නේ උපත් 84 ගෙන ඇති අය පමණයි. ස්වර්ණමය සහ රිදී යුගවලට යෑමට නියමිත අය පමණක් ඔවුන් දරන උත්සාහයට අනුව අංකානුකූලව පැමිණ බ්‍රාහ්මණයන් බවට පත්වේ. ඔබ දැන් බ්‍රාහ්මණ වංශයේ සිටින බවත්, ඔබ ඉන්පසු දේවතා වංශයට යන බවත් පරමපියා පහදා දී තිබේ. පරමපියා බ්‍රාහ්මණ වංශය නම් බ්‍රාහ්මණ ධර්මය ස්ථාපිත කිරීමට පැමිණේ. පරමපියා පරමාත්ම ජීවය පැමිණ ශුද්‍රයින්ව බ්‍රාහ්මණයන් බවට පරිවර්තනය කරන බව ඔබ නොකියයි. මෙය ඔබගේ කරණම් ගැසීමයි. මේ ඉතා පහසුයි. මෙම ලෝක චක්‍රය භ්‍රමණය වන්නේ කෙසේද කියා ඔබ දන්නවා. ඔවුන් බහුරූපී ප්‍රතිමාවන් මුදුන් ගැටයවන බ්‍රාහ්මණයන් සහ ශිවාගේ පිළිරුව ඉවත් කර තිබේ. ඔවුන් දේවතාවන්, ක්ෂත්‍රියන්, වෛශ්‍යයන් සහ ශුද්‍රයන් ගැනත්, ඉන්පසු ශුද්‍රයන්ගෙන් දේවතාවන් බවටත් කියයි. එසේනම් බ්‍රාහ්මණයන් ගියේ කොහේද? බ්‍රාහ්මණයන් ගායනා කරන්නේ දේවතාවන් වීමට යන බ්‍රාහ්මණයන්ට නමස්කාර වේවා. එසේනම් එකල ප්‍රජාපිතා බ්‍රහ්මාගේ නිර්මාණය ගියේ කොහාටද? ප්‍රජාපිතා බ්‍රහ්මාගේ නාමය ඉතා සුපතලයි. ඔවුන් ප්‍රතිමාවන්නේ බොහෝ වැරදීම් සිදු කර තිබේ. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන්ගේ නමක් වූ සඳහනක් නැත. ගුරුවරයෙක් පාසලක උගන්වයි. එයද ආදායම් මාර්ගයකි. අරමුණක් සහ ඉලක්කයක් අනිවාර්යෙන් අවශ්‍යයි. තත්ත්වයක් හිමිවන්නේ ඉගෙන ගැනීමෙන් පමණක් බව ඔය දරුවන්ට වැටහෙනවා. පරමාත්ම දෙවියන් අපවිත්‍ර ලෝකයට ඇතුළු වී අපවිත්‍ර අයට උගන්වයි. පරමපියා පවසන්නේ මා ඔය දරුවන් උගන්වා ඔබව පිවිතුරු කරනවා. මෙම දැනුම තුළින් ලැබෙන ආදායම කෙතරම් විශාලද කියා බලන්න. ඔබ කල්ප භාගයකට සෞභාග්‍ය උදා කරගන්නවා. භාරතයේ පරම්පරා 21ක් සිහි කර තිබේ. ඔබ දැන් පත් 21කට අසීමිත පියාගෙන් ඔබගේ අසීමිත උරුමය හිමි කර ගන්නවා. භෞතික පියෙක් ලබා දෙන්නේ තාවකාලික සතුටේ උරුමයක් පමණයි. ඔබට මෙම පියාගෙන් කෙමතු උරුමයක් ලැබෙන්නේද යත් ඔබ පරම්පරාවෙන් පරම්පරාවට කිසිම දුකක් විඳින්නේ නැත. භාරතයේ අසීමිත සතුට තිබුණේ වෙනත් කිසිවෙකුට ඔහුගේ හෝ ඇයගේ බුද්ධිය තුළ මෙම දැනුම නොමැත. මෙම ඥානය ලබා දෙන පියා එය දන්නා අතර ඔහු එය ලබා දෙන අයද එය දන්නවා. වෙනත් කිසිවෙක නොදන්නේ. ග්‍රාන්ත් වරහන්තුල සීකාගමික ග්‍රාන්ථය පොතේද ඔහුගේ වර්ණනාව ගායනය කර තිබේ. එක් අශාරීරික කෙනා ඔහු අශාරීරිකයි, නිරහන්කාරයි. ඔබට මෙම අරුත වැටහෙන්නේ මෙකලයි. ඔහු නිරහන්කාර බව ඔහු නිකම්ම ගායනා කරයි. මෙතරම් මහා බලධාරියෙක් වෙලා ඔහුට කිසිම අහංකාරකමක් නැත. මෙහි මිනිසුන්ට සුළු තත්ත්වයක් ලැබුණු විටත් ඔවුනෙන් බොහෝ කුල්මත් වේ. ඒ තාවකාලික තත්ත්වයක කුල්මත් බවයි. එනම් මා අහවලාය. ඔබ දැන් මෙම අධ්‍යාත්මිකින් ගිනුමෙන් කුල්මත්ව සිටි. ඔබ ජීව අවධානයට පත්විය යුතු බව ඔය ජීවාත්මයන්ට දැන් වැටහේ. ඔබට පරම පියාව සිහි කිරීමට හැකිවන්නේ විට පමණයි. පියා සමග ඔබගේ යෝගාව බිඳී යන විට ඔබට මායාගේ වෙඩි වැදෙන අතර ඔබ මිලාන වෙනවා. ඔබ නොකඩවා සිහි කිරීමේ සිටින්නේ නම් ඔබගේ සතුටේ රසදිය කන්ද අඛණ්ඩව ඉහළ නැගේ. කෙනෙක් වැදගත් විභාගයක් සමත් වූ විට ඌට මහා සතුටක් ඇති වෙනවා. ඊට වඩා උසස් දැනුමක් නොමැති බව ඌ සිතයි. මෙයට වඩා උසස් ඉගෙනුමක් නොමැති බව ඔබද දන්නවා. ලක්ෂ්මී සහ නාරායන අනිවාර්යෙන් අතීතයේ එවන් ඉගෙනුමක් හදාරන්නට ඇති. ඔවුන් රාජ්‍යෝගාව හැදෑරුවා. ඔවුන් අධිරාජයා සහ අධිරාජිනිය උනේ එහෙමයි. රාජ්‍යෝගාව ඉතා සුපතලයි. පරමපියා පරමාත්ම ජීවය පැමිණ දිව්‍ය ලෝකයේ සඳහා ඔබට රාජ්‍යෝගාව උගන්වනවා. මිනිසුන් පවසන්නේ ඔවුන් වරහන්තුල ලක්ෂ්මි සහ නාරායන එවන් ක්‍රියා ඔවුන්ගේ අතීතයේ සිදු කරන්නට ඇති. මන්ද ඔවුන් එසේ වුණේ ඒ නිසයි. ඔබ ඔබගේ අනාගත උපත් 21 පාලනය කරමින් දිව්‍ය ලෝකයේ සිටින අන්දමේ එවන් ක්‍රියා ඔබ මේ උපතේ සිදු කිරීමට ඉගෙන ගන්නා බව ඔබ දන්නවා. රජු සහ රජින කෙබඳුද පුරවැසියන් දේවනිය. ඒ රාජධානියක්. පරම පියා පැමිණ ඇත්තේ රාජධානියක් ස්ථාපිත කිරීමටයි. ඉන්පසුව ඔබ කොස් උපත් 21 එය රැක ගනීවි. ඔබ උපත් 63 දුක් විඳිමින් සිටි ඇත. ඒ සියල්ල අවසන් වේ. භාරතය දිවි ලෝකයේ ලෙස හැඳින්වේ. එය දැන අපායයි. ලෝකය බොහෝ වෙනස් වී ඇත. එම රාජධානිය ගියේ කොහෙද? රාවණගේ රාජධානිය ආරම්භ වූ විට ඔබ අපවිත්‍ර විය. පරම පියා පවසන්නේ ඔබගේ උපත් 84 චක්‍රය ගැන නොදනී. මේ දැන් ඔය දරුවන්ට නැවත නැවතත් පහදා දෙනු ලබනවා. ඔබ උත්පත් 84 චක්‍රයේ වටා ගොස් ඇත. මෙය ඔබගේ අවසන් උපතයි. ඔබ දැන් නැවත වරක් ඔබගේ උරුමය හිමි කරගත යුතුයි. ඔබ ගොස් මුක්ති දේශයේ අසුන්ගෙන නොසිටිය යුතුයි. ඔබට චක්‍රය වටාම යන චරිත කොටස් තිබෙනවා. ස්වර්ණමය යුගයේ සිට තඹ හෝ කලි යුගය දක්වා මුක්ති දේශයේ සිටින බොහෝ දෙනෙක් සිටිනවා. මෙහි පැමිණෙනවට වඩා මුක්ති දේශයේ හොඳ බව ඔවුන් කියන්නේ නැත. එය මధుර රැලක් මෙනි. ඔවුන් පැමිණ ආපසුයයි. මනුෂ්‍යයන්ව වර්ණනා කෙරේ. එය දේවාල තැනුවේ කවුරු වෙනුවෙන්ද? ආරම්භයේ සිට නොකඩවා ඔවුන්ගේ චරිත කොටස් රඟපෑ අය වෙනුවෙන් සිහිවටන නිර්මාණය කර තිබේ. අවසානයේ පැමිණෙන අයට කිසිදු සිහිවටනයක් තිබෙනවාද? කිසිවක් නැහැ. ඔබගේ සිහිවටන අතිවිශිෂ්ටයි. උපරිම චරිත කොටස් රඟපාන්නේ ඔබයි. ඔබගේ ප්‍රතිලාභයේ කාලය අවසන් කර ඔබ භක්ති මාර්ගයට පිවිසි විටයි ඔබ සහ ශිව බාබාගේ සිහිවටන වෙනුවෙන් ඔවුන් දේවාල ගොඩනැගීම ආරම්භ කරන්නේ. ඉන්පසුව අනෙක් ආගම් පැමිණේ. ඔවුන්ගේ ආගම් එවිට ස්ථාපනය කරනවා. ඔබ ඔබගේ ඉතිහාසය සහ ගෝලයේ මෙන්ම අනෙකුත් සියලු ආගම්වල ඒවාද දන්නවා. මෙය උපත් 84 හිිනි මගයි. ඔබ ප්‍රථමයෙන් දෙව්ලොව ගොස් ඉන්පසු පහළට පැමිණෙන අන්දම ඔබගේ බුද්ධිය තුළ ඇත. ඔබ සෑම උපතකදීම විවිධ නම් සහ ස්වරූපවලින් නැහිත මිතුරන් සොයාගෙන තිබේ. මේ සියලු චරිත කොටස් නාටකය තුළ කල්තියා නියම වී ඇත. මෙය නැවත වතාවක් ඒ ආකාරයෙන්ම සිදුවන අසීමිත නාටකයකි. ඔබ උපත් 84ක් ගැන ඉන්පසු ශුද්‍රයන් බවට පත්තු දේවතාවන් බව ඔබ දන්නවා. අපි දැන් නැවත වතාවක් දේවතාවන් වෙනවා. සෑම ජීවාත්මයක්ම පරමාත්ම ජීවය බව මිනිසුන් කියයි. ඇත්ත වශයෙන්ම හම්සෝහි අරුතමයයි. පරහන් තුල චක්‍රය තුලින් යන දේවතාවන්. පසු ඕනින් පසුව පවසන්නේ සෑම ජීවාත්මයක්ම පරමාත්ම ජීවය බවත් පරමාත්ම ජීවය සෑම ජීවාත්මයක් තුල සිටින බවයි. දිවා රාත්‍රියමින් වෙනසක් තිබේ. ඔබට දැන් මේ සියලු දේ වැටහෙනවා. ඔබ දැන් පාණ්ඩවයන් බවට පත්ව ඇත. කෞරවයන් සහ පාණ්ඩවයන් සහෝදරයන් විය. ඔබ දැන් පියාව සොයාගෙන ඇත. එබැවින් ඔබ කෞරවයන්ගෙන් පාණ්ඩවයන් බවට පත් වී ඇත. පරම පියා ඔබව දුකින් මුදවා ඔබගේ මාර්ගෝපදේශකයා වී ඔබව පෙරලා නිවහනට ගෙන යයි. කිසිවෙක් නිවහන නොදනී. ඔවුන් පවසන්නේ ජීවාත්ම බ්‍රාහ්මන් තත්වයට මුසුවන බවයි. එසේනම් එය නිවහනක් විය නොහැක. නිවසක කෙනෙක් ජීවත් වනවා. එය අශාරීරික ලෝකයේ ලෙස හැඳින්වෙනවා. අශාරීරික ජීවාත්ම වන අපි අශාරීරික ලෝකයේ තිත් මෙන් වාසය කරන බව ඔය දරුවන් දැන් දන්නවා. එහි අශාරීරික ගසද තිබේ. මෙම නාටකය කල්තියා තිරණිය වූ එකක්. බීජය සහ වෘක්ෂය ගැන දැන සිටිය යුතුයි. එය විවිධ ආගම්වල වෘක්ෂය ලෙස හැඳින්වෙනවා. මෙය මනුෂ්‍ය ලෝකයයි. එහි බීජය පරම පියාය. බොහෝ විවිධත්වයක් තිබේ. සෑමාගමක මායගේ මුහුණුවර වෙනස්ය. මෙහිද මුහුණු දෙකක් සමාන නැත. මෙයත් නාටකයේ කල්තියා තීරණය වූවා. ජීවන වෘක්ෂයේ කාල වකවානුව වසර 5000කි. මේ පහදා දෙන්නේ පරමපියා පමණයි. මනුෂ්‍යයන් ඔවුන්ගේ චරිත කොටස් රඟපෑමට මෙහි පැමිණෙන නළුවන්ය. වේදිකාව මෙයයි. ආලෝකයේ සඳහා හිරු සඳු තාරකා ආදිය තිබේ. ඒවා දේවතාවන් නොවේ. ඒවා ආලෝක පමණයි. කෙසේ වෙතත් ඒවා ඔබට සේවය කරයි. ඒවා දේවතාවන් ලෙස හැඳින්වෙන්නේ ඒ නිසයි. ඇත්ත වශයෙන්ම දේවතාවන් කිසිම සේවයක් කරන්නේ නැත. සේවය කරන්නේ ඔය දරුවන් පමණයි. පරම පියා කීකරු සේවකයාය. දරුවන් දුක් විඳින විට පියා තුල දානුකම්පාවක් ඇතිවේ. පියා පැමිණ ඇත්තේ ඔබට විස්තර කර දීමටයි. මා එන්නේ ඔය දරුවන්ට නැවත වතාවක් දේවතා තත්වය හිමි කර ගැනීමට මඟ පෑදීමටයි. සෑම දෙයකටම ඉහළ නැගීමේ සහ පහළ බැසීමේ අවස්ථාවක් තිබේ. පැරණි ලෝකය තමෝ ප්‍රධාන ලෙසත් නව ලෝකය සතෝ ප්‍රධාන ලෙසත් හැඳින්වේ. සෑම දෙයක්ම අලුත් බවින් පරණ වෙයි. ජීවාත්මය පවසන්නේ මෙම සිරුරද අපවිත්‍රයි තමෝ ප්‍රධානය. ස්වර්ණමය යුගයේ ජීවාත්ම සහ ඔවුන්ගේ ශරීර තමෝ සතෝ ප්‍රධාන විය. ඒවා ඔබගේ ඔළුව කෑවේ නැත. වරහන්තුල ඔබට හිස රදයක් දුන්නේ නැත. ජීවාත්මයට දැඥානය ලැබී තිබේ. ඔහු උපත 84ක් ගන්නා බව ජීවාත්මයට මතක් වී තිබේ. අසීමිත පියා මෙම රහස පහදා දෙනවා. ඔවුන් පර්ම පියාට අඬගසන්නේ ඔවුන් දුකට පත් වූ විට පමණයි. අහෝ දුක නැති කරන්න, සතුරු පිරිනමන්න, අනුකම්පා කරන්න. සතුටින්ම තිබුණේ භාරතයයි. භාරතයේ තිබුණු තරම් මෙතරම් පිවිතුරු දේශයක් තවත් තිබිය නොහැක. පරම පියා දැන් ඔය දරුවන්ගේ ඒ ප්‍රණේ අවිනාශී ඥාන මිනිමුතු වලින් පුරවනවා. ඔබ එවන් පියේ කිසිදාක දැක තිබෙනවාද? ඔහු පවසන්නේ, දරුවනි, මා ඔය දරුවන්ට තෑග්ගක් ලෙස පාරාදේශය ගෙනවිත් තිබෙනවා. ඔබ දෙව්ලොව වැසියන් සිටි අතර දැන් අපායේ අපවිත්‍ර වැසියන් වී සිටී. පාපේ නොගැලෙන අය පිවිතුරු බව කියයි. ස්වර්ණමය යුගයේ ඔවුන් සම්පූර්ණයෙන් පාපයෙන් තොරයි. මෙකල ඔවුන් සම්පූර්ණයෙන් දූෂිතයි. පරම පියා පවසන්නේ ඔබත් සම්පූර්ණයෙන් පාපයෙන් තොරව සිටියා. ඔබ දැන් මුළුමනින්ම දූෂිත වෙලා. පරම පියාව සිහි කිරීමෙන් ඔබ සම්පූර්ණ පාපයෙන් තොර දේවතා තත්වයේ හිමි කරගත යුතුයි. බලන්න මෙම විහාරයේ කතරම් හොඳද කියා. මන්මන බව ඔබගේ පියාවන මා සිහි කරන්න. එවිට ඔබ තමෝ ප්‍රදාන් භවින් සතෝ ප්‍රදාන් වෙයි. මා සර්ව බලධාරියයි. මා සිහි කරන්න. සිහි කිරීම යෝගා ගින්න ලෙස හැඳින්වෙන අතර ඔබගේ පාපයන් පිලිස්සී යන්නේ මෙලෙසින්. එවිට ඔබ පිවිතුරු වෙයි. අච්චා. සුමහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමුණු දරුවන්ට ඔබගේ මව, පියා, බාප, දාදා සෙනෙහසින් සිහිපත් කර සුබෝදෑසන ප්‍රාර්ථනා කරයි. අධ්‍යාත්මික පියාට අධ්‍යාත්මික දරුවන්ගේ නමස්කාර. අධ්‍යාත්මික පියාගෙන් අධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ධර්මයේ සඳහා සාරාංශය 1. මෙම අධ්‍යාත්මික ඉගෙනීමෙහි කුල්මත් බව පාත්වා ගන්න. පරම පියාමෙන් නිර්හංකාරී වන්න. ඔබගේ තත්වයේ ආදිය ගැන අහංකාර නොවන්න. 2. ඥාන මිනිමුතු වලින් ඔබගේ ඒ ප්‍රණය පුරවා ගන්න. සම්පූර්ණයෙන් පාපයෙන් තොර වී දේවතා තත්වයක් හිමි කර ගන්න. කිසිදා මිලාන නොවන්න. වරදානය, ඔබ භෞතික සහ සූක්ෂම යන දෙආකාරයේම කාර්ය බහුල වී මායා පරදා ජයගත්තෙකු බවට පත්වේවා. ඔබ සේවාදාරී කුලෙස සලකමින් උනන්දුවෙන් සහ යුද්ධෝගයෙන් සේවය කිරීමේ කාර්ය බහුල වන්න. එවිට මායා අවස්ථාවක් ගන්නේ නැත. ඔබ ඔබේ මනසින්, බුද්ධියෙන් සහ ශාරීරික ක්‍රියාවන්ගෙන් නිදහස් වූ විට මායා අවස්ථාවක් ලබා ගනී. කෙසේ වෙතත් භෞතික සහ සූක්ෂම යන දෙආකාරයේම සේවය කිරීමෙන් ඔබව සතුටින් කාර්ය බහුලව තබා ගන්න. ඔබේ සතුට නිසා මායා ඔබට විරුද්ධ වීමට ධෛර්යයක් නොමැත. ඉතින් ඔබේම ගුරුවරයෙක් වී ඔබේ බුද්ධිය කාර්ය බහුලව තබා ගැනීමට දෛනික වැඩසටහනක් සාදන්න. එවිට ඔබ මායා පරදා ජයගත්තෙකු බවට පත්වනු ඇත. පාඩය විශ්වාසයෙන් හා කුල්මත් භාවයෙන් කියන්න. බාබා මා සමග සිටි. එවිට මායාට ඔබ වෙත ළඟාවීමට නොහැකි වනු ඇත. අවියත් සංඥාව නිරන්තරයෙන් ප්‍රබෝධමත්ව සිටීමට පහසු ස්වභාවයක් ඇතිව දරා ගන්න. බාබාට අවශ්‍ය වන්නේ ඔබ සියලු දරුවන්ගේ ක්‍රියාකාරකම්, මුහුණු, වචන සහ ක්‍රියාවන්හි සරල බව, පහසුව සහ මිහිරි බව දැකීමටයි. බලහත්කාරයෙන් හෝ වෙහෙස නිසා ඔබේ වචන ටිකක්වත් මිහිරි නොවේ නම් ඔබේ මුහුණ මිහිරි නොවේ නම් බැරෑරුම් නම් ඔබ සියලු ගුණධර්ම වලින් පිරී ඇති බව නොකියනු ඇත. අවස්ථාවන් කුමක් වුවත් ඔබේ ගුණධර්ම කුමක් වුවත් ඒවා මතුවේවා. බාප්දාදා මෙන්ම ඔබ තුළින් එම ගුණධර්ම කාර්ය වචන සහ සිතිවිලි අත්විඳින්න. සෑම කෙනෙකුගේම තොල්වලින් එය මතුවේවා. මෙය බාප්දාදා හා සමාන බව එවිට මෙම තැනැත්තා බාප්දාදා හා සමාන බව පෙනේ. ඕම් ශාන්ති.